ආයි බෝවන් සුබ දවසක් වේවා ආදරණීය දරුවනේ අද අපි කතා කරන්න යන්නේ 11 ශ්‍රේණියේ විද්‍යාව පොතේ 7 ඒකකය වන අම්ල භෂ්ම හා ලවණ යන පාඩම දුවේ පුතේ මේ පාඩම ගැන ඔයගොල්ලෝ මීට කලින් 7 වසර පන්තියේදීත් ඉගෙනගෙන ඇති එහෙම නැත්නම් අපිට මේ අම්ල භෂ්ම කියන දේවල් අලුත් දේවල් නෙමෙයි කියලා ඔයගොල්ලෝ දන්නවා. අපි එදිනෙදා ගොඩක් වෙලාවට පුතේ මේ අම්ල භෂ්ම භාවිත කරනවා. ඒ වුණාට දැන් අපි මේ උත්සාහ කරන්නේ විද්‍යාත්මකව මොනවද මේ අම්ල භෂ්ම හා ලවණ කියන්නේ කියලා හොයලා බලන්න. මේ පාඩම ඉගෙනීමේ පහසුවට අපිට පුළුවන් කොටස් තුනකට බෙදා ගන්න. ඒ තමයි අම්ල භෂ්ම හා ලවණ කියන්නේ මොනවද කියලා අපි වෙන වෙනම සාකච්ඡා කරලා බලමු. එතකොට අපිට ඉස්සෙල්ලම තියෙන පුතේ අම්ල ගැන කතා කරන්න. එතකොට අපි බලමු මොකද්ද මේ අම්ලයක් කියන්නේ කියලා. ඒ වගේම අපිට පුළුවන්කම තියෙනවා අම්ල වර්ගීකරණය කරන්න. ඒ වගේම අපි මේ පාඩම යටතේ අම්ල කියන කොටස යටතේ කතා කරන පුතේ අම්ලවල පවතින විශේෂ ගුණ මොනවද කියලා. ඒ වගේම පාඩම අවසානයේදී අපි කතා කරනවා මේ අම්ල භාවිතයට ගන්න අවස්ථා මොනවද කියලා. අම්ලවල භාවිත කරන අවස්ථාවන් මොනවද කියලා. එහෙමනම් අපි බලමු දුවේ පුතේ මොනවද මේ අම්ල කියන්නේ කියලා. අපි සරලවම කතා කරොත් අම්ලයක් අපි හඳුනගන්නේ පුතේ මූලිකවම ඒකට තියෙනවා ඇඹුල් රසක්. මෙන්න මේ ඇඹුල් රස නිසා අපි සාමාන්‍ය ජීවිතයේදී අම්ල පහසුවෙන් වෙන් කර හඳුනගන්නවා. ඒ කියන්නේ පුතේ දෙහි, දොඩන්, බිලින්, නාරන්, ගොරකා නේද? විටමින් C විනාකිරි වගේ දේවල් අපි දන්නවා ඇඹුල් රසකින් යුක්තයි කියලා. මෙන්න මේ ඇඹුල් රසට හේතුව වෙන්නේ මේ ආහාරවල අඩංගු වන රසායනික සංයෝග. අන්නේ රසායනික සංයෝග අපි අම්ල කියලා හඳුන්වනවා. දුවේ පුතේ, දැන් වෙන්න මෙහෙම දෙයක්වත් වෙනවා. අපි ගෙදරදී අම්ලයක් කියන්නේ මෙහෙම ඇඹුල් රසක් වෙන දේවල් කියලා කිව්වට අපිට විද්‍යාගාරයේදී මේ විදිහට දිවගාලා එහෙම නැත්නම් රස බලලා ඇඹුල් රසක් තියෙනවා කියලා අම්ල භෂ්ම හොයාගන්න බෑ. ඇයි ඒ? විද්‍යාගාරයේ තියෙන අපි රසායනික ද්‍රව්‍ය කවදාවත් රස බලලා වෙන් කරන්නේ නැහැ. එහෙනම් කොහොමද අපි මේවා අම්ල කියලා හොයාගන්න? එතකොට විද්‍යාගාරයේදී පුතේ අපි විද්‍යාව ඉගෙන ගන්න දරුව විදිහට අම්ල අර්ථ දක්වනවා මෙන්න මෙහෙම. ආහිනියස් කියන විද්‍යාඥයා කියනවා අම්ලයක් කියන්නේ ජලීය ද්‍රාවණයකදී, ඒ කියන්නේ පුතේ ජලයේ දිය වෙලා ජලීය ද්‍රාවණයකදී H ධන අයන, ඒ කියන්නේ හයිඩ්‍රජන් ධන අයන මුදා හරින රසායනික සංයෝග අම්ල ලෙස අපි හඳුන ගන්නවා. එහෙමනම් පුතේ අම්ලයක තියෙන ලක්ෂණය මොකක්ද? ජලීය ද්‍රාවණයකදී ජලයේ දිය වෙලා H ධන අයන හයිඩ්‍රජන් ධන අයන නිදහස් කරන රසායනික සංයෝග අම්ල ලෙස අපි හඳුන ගන්නවා. අපි උදාහරණයක් බලමු. මෙහෙම හයිඩ්‍රොක්ලෝරික් කියලා රසායනික සංයෝගයක් තියෙනවනේ, හයිඩ්‍රොක්ලෝරික්. අපි රසායනික සූත්‍රය ගත්තොත් ඒක ලියනවා කොහොමද? HCl නේ. මෙන්න මේ HCl වලට පුළුවන් ජලයේ දිය වෙලා H ධන අයන හා Cl ඍණ අයන බවට පත්වෙන්න. එතකොට HCl රසායනික සංයෝගයක්. මෙන්න මේ රසායනික සංයෝගය ජලයේ දිය වෙලා H ධන අයනයි සාධන නිසා අපි ඒක අම්ලයක් කියලා හඳුනගන්න. අපි තව උදාහරණයක් බලමු මෙහෙම. සල්ෆියුරික් කියන රසායනික සංයෝගය. මොකද්ද පුතේ සල්ෆියුරික් වල රසායනික සූත්‍රය වෙන්නේ? H2SO4. ඒක අපි දන්නවනේ. ගොඩ දෙනෙක් දැන් දන්නවා. 11 වසර දරු වුණාම අපි දන්නවා රසායනික සූත්‍රය H2SO4 සල්ෆියුරික් වල. මෙන්න මේ සල්ෆියුරික් කියන රසායනික සංයෝගයේ වතුරේ දිය වෙලා H ධන අයන සහ SO4 ඍණ දෙක සල්ෆේට් අයනයේ බවට පත් වෙනවා. අන්න එනම් පුතේ සල්ෆියුරික් කියන්නේ මොකක්ද? අම්ලයක්. ඇයි අපි සල්ෆියුරික් අම්ලයක් විදිහට සලකන්නේ? ජලයේ දිය වෙලා H ධන අයන හැදුවා. ජලයේ දිය වෙලා H ධන අයන හදන්න පුළුවන් නම් ඒව අපි හඳුන්වනවා අම්ල කියලා. එතකොට නිවසේදී අපි බොහෝ විට භාවිත කරන පුතේ විනාකිරි වගේ අම්ල නේද? එතන මේ අම්ල අපි ආහාරයට ගන්නවා. අපේ විද්‍යාගාරයේ තියෙන හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, සල්ෆියුරික් අම්ලය, නයිට්‍රික් වගේ අම්ල අපි ගත්තම මේවා අපිට රස බලලා හඳුන ගන්න බෑ. එහෙනම් අපි කොහොමද මේවා හඳුනගන්නේ? අන්න අර H ධන අයන නිදහස් කිරීමට තියෙන හැකියාව අනුව තමයි පුතේ අපි මේ සංයෝග අම්ල කියලා හඳුනගත්තේ. එතකොට පුතේ දැන් ඔන්න අපි දන්නවත් සමහර රසායනික අම්ල වර්ග අපි ආහාරයට එකතු කරගන්නවා. තව සමහර අම්ල වර්ග තියෙනවා අපි ඒව ඇඟේ ගෑවෙන්නවත් තියන්නේ නැහැ. ඒවා අපි දන්නවා විකාදනකාරී ගුණයකින් යුක්තයි කියලා. ඒ නිසා අපි ඇඟේ ගාගන්නේවත් නැහැ. මේ විදිහට සමහර අම්ල ආහාරයට එක් කර ගැනීමටත් තවත් සමහර අම්ල ඇඟේ ගෑවුනහම පිලිස්සුම් ඇති කරන්නත් මොකක් හරි හේතුවක් තියෙන්න ඕනි. මෙන්න මේකට හේතුව තමයි පුතේ මේ අම්ලවල තියෙන H ධන අයන නිදහස් කිරීමට තියෙන හැකියාව. මේ H ධන අයන හයිඩ්‍රජන් ධන අයන නිදහස් කිරීමේ හැකියාව අනුව අපි අම්ල ආකාර දෙකකට වර්ග කරනවා. ඒ තමයි ප්‍රබල අම්ල සහ දුබල අම්ල. ප්‍රබල අම්ලයක් කියන්නේ මොකක්ද? ප්‍රබල අම්ලයක් කියලා අපි හඳුන්වන්නේ පුතේ ජලීය ද්‍රාවණයකදී පූර්ණ ලෙස අයනීකරණය වෙමින් H ධන අයන මුදහා හරින අම්ල. අපි තවත් මේක විග්‍රහ කරගත්තොත් අම්ල අණු සියල්ලම ජලයේදී H ධන අයන සහ අදාළ ඍණ අයන වලට විඝටනය වෙනවා. ඒ කියන්නේ ප්‍රබල අම්ලයක් වතුරේ දිය වුණාට පස්සේ තව දුරටත් අදාළ අම්ල අණු ද්‍රාවණය තුල පවතින්නේ නැහැ. අපිට විද්‍යාගාරයේ හමුවන ප්‍රබල අම්ල කිහිපයක් තියෙන. ඒ තමයි හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, අපි HCl කියලා හඳුන්වන්නේ පුතේ. සල්ෆියුරික් අම්ලය, H2SO4 කියන අම්ලය, සහ නයිට්‍රික් අම්ලය, HNO3 කියන අම්ලය. මෙන්න මේවා ප්‍රබල අම්ල විදිහට අපි සලකන. අපි බලමු මේ ප්‍රබල අම්ල ජලීය ද්‍රාවණයක් තුලදී කොහොමද අයනීකරණය වෙන්නේ කියලා. අපි උදාහරණයක් විදිහට HCl අම්ලය සලකමු පුතේ. ඒ කියන්නේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. මෙන්න මේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ජලය තුලදී H ධන අයන හා Cl ඍණ අයන බවට සම්පූර්ණයෙන්ම පත් වෙනවා. එතකොට වතුරේ දිය වුණාට පස්සේ ඒ දිය වෙච්ච ද්‍රාවණය තුල H ධන අයනයි Cl ඍණ අයනයි විතරයි තියෙන්නේ. HCl අම්ල අණු තවදුරටත් ජලයේ පවතින්නේ නැහැ. සම්පූර්ණයෙන්ම විඝටනය වෙනවා කියන්නේ ඒකයි. අපි බලමු සල්ෆියුරික් අම්ලය. සල්ෆියුරික් කියන්නේ H2SO4 නේ. මෙන්න මේ H2SO4 ජලයට එකතු කරාට පස්සේ ජලය තුලදී H ධන අයන දෙකක් හා සල්ෆේට්, ඒ කියන්නේ SO4 ඍණ දෙක අයන බවට සම්පූර්ණයෙන්ම පත් වෙනවා. අපි නයිට්‍රික් අම්ලය ගැන කතා කරත් ඔය විදිහටම එච් දන අයන සහ එන්නෝ ත්‍රී රින නයිට්‍රේට් අයන බවට සම්පූර්ණයෙන්ම විඝටනය වෙනවා. මෙන්න මෙහෙම සම්පූර්ණයෙන්ම විඝටනය වෙන්න පුළුවන් නම් අපි ඒ අම්ල හඳුන්වනවා ප්‍රබල අම්ල කියලා. අපි දැන් බලමු පුතේ මොනවද මේ දුර්වල අම්ල කියන්නේ කියලා. ජලීය ද්‍රාවණයකදී භාගිකව අයනීකරණය වෙමින් එච් දන අයන මුදා හරින අම්ල දුබල අම්ල කියලා අපි හඳුන්වනවා. එහෙනම් දුබල අම්ලයක් ජලයේ දියවෙනකොට දරුවනේ ඒ අණු සියල්ලම අයනීකරණය වෙන්නේ නැහැ. අපි උදාහරණයක් විදිහට ඇසිටික් අම්ලයේ සලකමු පුතේ. CH3COOH ඇසිටික් වල රසායනික සූත්‍රය. මෙන්න මේ ඇසිටික් අම්ලයේ වතුරේ දියවෙනකොට ජලයේ දියවෙනකොට H දන අයන හදනවා. ඒ වගේම ඇසිටේට් අයනේ CH3COO රින කියන ඇසිටේට් අයනියත් හදනවා. ඒ වගේම අර ජලීය ද්‍රාවණය තුල තවදුරටත් විඝටනය නොවූ ඇසිටික් අම්ල අණුත් අපිට දකින්න හම්බ වෙනවා. අන්න එහෙම අණු සියල්ලම අයනීකරණය වෙන්නේ නැතුව අණු වලින් කොටසක් පමණක් අයනීකරණය වෙනවා නම් අපි ඒ අම්ල හඳුන්වනවා දුබල අම්ල විදිහට. දුබල අම්ල විදිහට. එහෙනම් අපි අම්ල වර්ග දෙකකට බෙදෙනවා. ජලයේදී අයනීකරණය වීමට තියෙන හැකියාව අනුව ප්‍රබල අම්ල සහ දුබල අම්ල කියලා. එහෙනම් අම්ල වර්ග දෙකක් අපි ওই විදිහට හඳුනගන්නවා ප්‍රබල අම්ල සහ දුබල අම්ල කියලා. ඊළඟට අපි බලමු පුතේ මේ අම්ල වලට තියෙන ಗುಣ මොනවද කියලා. අම්ල වල පවතින ಗುಣ. අම්ලයක් ගත්තම ඒ අම්ල වලට ಗುಣ කිහිපයක් තියෙනවා. එකක් තමයි අපි දැකලා තියෙනවා අම්ලයක් ලී වල, ඊවැගේම ලෝහ වල, රෙදි වල තැවරුණාට පස්සේ ඒවා විකාදනය වෙනවා. ඡේ වෙනවා වගේ දෙයක් වෙනවා, විකාදනය වෙනවා. ඒ වගේම අපේ සමේ තැවරුණොත් තද බල පිලිස්සීම් ඇති කරන්න පුළුවන්. මෙන්න මේ ගුණය අපි හඳුන්වනවා විකාදන ගුණය කියලා. විකාදන ගුණය. ඒ කියන්නේ සජීවී පුෂ්ඨ සහ අජීවී පුෂ්ඨ යන පුෂ්ඨ දෙකම විකාදනය කරන්න පුළුවන්කම තියෙනවා කාටද? අම්ලවලට. විකාදනකාරී ගුණයක් තියෙන. ඒ වගේම පුතේ තව ගුණයක් තමයි අම්ලවලට ආවේනික වෙච්චි ඇඹුල් රසක් තියෙනවා. අර මම මුලදිම කිව්වේ දෙහි, දොඩම්, සියඹලා, ගොරක, ඊළඟට විනාකිරි. අන්න ඒවට තියෙනව මොනවද පුතේ? ආවේනික වෙච්චි ඇඹුල් රසක්. එහෙනම් අම්ලයකට තියෙන තවත් එක් ගුණයක් තමයි ආවේනික වෙච්චි ඇඹුල් රසක් අපිට හඳුන ගන්න පුළුවන්. ඒ වගේම අම්ල වලට පුළුවන්කම තියෙනවා පුතේ සක්‍රියතා ශ්‍රේණියේ. ඔගොල්ලෝ 10 පන්තිය දිගෙන ගත්තා. සක්‍රියතා ශ්‍රේණියක් කියන්නේ මොකක්ද? සක්‍රියතා ශ්‍රේණියේ තියෙන මූලද්‍රව්‍ය මොනවද කියලා. මෙන්න මේ සක්‍රියතා ශ්‍රේණියේ හයිඩ්‍රජන් වලට වඩා ඉහළින් පිහිටන ලෝහ සමග අම්ල ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රජන් වායුව සහ ලෝහේ ලවණය සාදන. මොකද මම ඔයාලට කිව්වේ සක්‍රියතා ශ්‍රේණියේ හයිඩ්‍රජන් වලට වඩා ඉහළින් පිහිටන ලෝහ සමග ප්‍රතික්‍රියා කර හයිඩ්‍රජන් වායුව සහ ලෝහේ ලවණය සාදන්න පුළුවන්කම තියෙන. අපි උදාහරණයක් ගත්තොත් මැග්නීසියම් හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සමග, ඒ කියන්නේ HCl සමග ප්‍රතික්‍රියා කරලා මැග්නීසියම් ක්ලෝරයිඩ් සහ හයිඩ්‍රජන් වායුව පිටකන. සින්ක් කියන ලෝහය ගත්තත් සින්ක් අපි ගත්තොත් සල්පියුරික් අම්ලේ H2SO4 කියන අම්ලේ මෙන්න මේ සිංක් සල්පියුරික් අම්ලය සමග ප්‍රතික්‍රියා කරලා සිංක් සල්ෆේට් සහ හයිඩ්‍රජන් කියන වායුව සාද. ඒ වගේම අම්ලයකට දකින්න තියෙන තවත් ගුණයක් තමයි පුතේ ඕනෑම කාබනේටයක් හෝ බයිකාබනේටයක් සමග ප්‍රතික්‍රියා කරලා කාබන් ඩයොක්සයිඩ් නිපදවන්න පුළුවන්කම තියෙන. ඒක අම්ලයකට තියෙන සුවිශේෂී ගුණයක්. ඕනෑම කාබනේටයක් බයිකාබනේටයක් සමග ප්‍රතික්‍රියා කරලා කාබන් ඩයොක්සයිඩ් වායුව හදන්න පුළුවන්. ඒ වගේම අම්ල බෂ්ම සමග ප්‍රතික්‍රියා කරලා ලවණය සහ ජලය සාදන. බලන්න අම්ලවලට ගුණ කීයක් තිබුණද කියලා. අම්ලවලට පුළුවන්කම තියෙනවා බෂ්ම සමග ප්‍රතික්‍රියා කරලා ලවණය සහ ජලය සාදන. අපි උදාහරණයක් ගත්තොත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ පුතේ බෂ්මයක්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අපි හැමෝම දන්න බෂ්මයක් තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සල්පියුරික් කියන අම්ලය H2SO4 කියන අම්ලයත් එක්ක ප්‍රතික්‍රියා කරාම හදනවා පුතේ සෝඩියම් සල්ෆේට් සහ ජලය. සෝඩියම් සල්ෆේට් සහ ජලය හදනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සල්පියුරික් කියන අම්ලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා. ඒ වගේම අම්ලවලට නිල් ලිට්මස් කැබැල්ලක් දැම්මොත් පුතේ ඒක රතු පැහැයට හරවන. මේක අපිට වැදගත් වෙනවා මොකටද? ද්‍රාවණයක් ආම්ලික ද්‍රාවණයක්ද නැත්නම් බාෂ්මික ද්‍රාවණයක්ද කියන එක හඳුනා ගන්නත් මේ ලිට්මස් පත්‍ර ප්‍රතික්‍රියාව අපිට වැදගත් වෙනවා. මේක මතක තියාගන්න ඕන මම පහසු ක්‍රමයක් කියන්න. ඒ තමයි අනිර. අනිර කියන්නේ පුතේ අම්ල නිල් ලිට්මස් රතු පාට කරයි. අපිට පහසුවෙන් ওই අකුරු තුන මතක තියාගන්න පුළුවන්. ඒ තුලින් අපිට අම්ල හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි මුලදිම කතා කරානේ පුතේ අම්ල ඉගෙන ගන්න පහසු වෙන අපි කොටස් හතරකට බෙදා ගත්තනේ. මොනවා කියලාද බෙදුවේ? අම්ලයක් කියන්නේ මොකක්ද කියලා. ඊළඟට අපි කතා කරා අම්ල වර්ග මොනවද කියලා. ඊළඟට අපි කතා කරා අම්ලවල තියෙන ಗುಣ මොනවද කියලා. දැන් අපි මේ කතා කරන්න හදන්නේ අම්ල අපි භාවිතයට ගන්න අවස්ථාවන් මොනවද කියලා. නේ අපි යමක් ඉගෙන ගන්නකොට ඒකේ භාවිත අවස්ථා ටිකක් දැනන් තියෙන එක ගොඩක් වැදගත් වෙනවනේ පුතේ. අපි බලමු මෙන්න මේ හයිඩ්‍රොක්ලෝරික් කියන අම්ලය අපි මොකටද භාවිත කරන්නේ කියලා. හයිඩ්‍රොක්ලෝරික් HCl කියන අම්ලය මේක භාවිත කරන පුතේ වානේ භාණ්ඩවල තියෙන මල ඉවත් කිරීමට. මලකඩ කියන්නේ අනේ මලකඩ ඉවත් කරන්න භාවිත කරන. ඒ වගේම ආහාර තාක්ෂණයේදී ජෙලටින් හදන්න අස්තිමේ කොටස් වලින් ජෙලටින් හදනකොට අන්නේ ජෙලටින් සාදා ගැනීමට මේ HCl කියන අම්ලය භාවිත කරන. ඒ වගේම තමයි පුතේ රාජාම්ලය සාදන්. රාජාම්ලය කියන්නේ ප්‍රබල අම්ලයක්. රත්රන් ප්ලැටිනම් වගේ ලෝහ දිය කරන්න තමයි මේ රාජාම්ලය භාවිත කරන්නේ. මෙන්න මේ රාජාම්ලය හදන්න අපිට අවශ්‍ය වෙනවා නයිට්‍රික් අම්ලය සහ හයිඩ්‍රොක්ලෝරික් කියන අම්ලය. නයිට්‍රික් අම්ලය හයිඩ්‍රොක්ලෝරික් අම්ලයත් එක්ක 1:3 අනුපාතයට මිශ්‍ර කරන. 1:3 අනුපාතයට මිශ්‍ර කරලා තමයි පුතේ රාජාම්ලය සාදන්නේ. ඒ කියන්නේ නයිට්‍රික් කොටස් එකකට HCl හයිඩ්‍රොක්ලෝරික් අම්ල කොටස් තුනක් එකතු කරලා හදනවා රාජාම්ලය. මෙන්න මේ රාජාම්ලය තුල රන් ප්ලැටිනම් වගේ ලෝහ පහසුවෙන් දිය කරගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට අපි බලමු දරුවනේ සල්පියුරික් අම්ලය මොකටද භාවිත කරන්න කියලා. සල්පියුරික් අම්ලය භාවිත කරනවා කර්මාන්ත බොහොමයක් සඳහා. එකක් තමයි ඇමෝනියම් සල්ෆේට් ට්‍රිපල් සුපර් පොස්පේට් වගේ පොහොර වර්ග නිෂ්පාදනය කරන්න සල්පියුරික් අම්ලය භාවිත කරන. ඒ වගේම අපි දන්නවා කාර් බැටරි වාහනවල භාවිත වෙනවනේ පුතේ කාර් බැටරි. අන්නේ බැටරි වල බැටරි ඇසිඩ් එක විදිහටත් මේ සල්පියුරික් අම්ලය භාවිත කරන. ඒ වගේම සාන්ද්‍ර සල්පියුරික් අම්ලය ගත්තම විජලකාරකයක් විදිහටත් භාවිත කරන්න පුළුවන්. වායු වියලීම වගේ කාර්යයන් සඳහා මේ සාන්ද්‍ර සල්පියුරික් අම්ලය මතින් බුබුලණය කිරීම සිද්ධ කරන. ඒ වගේම සායම් වර්ග, ප්ලාස්ටික්, ශාලක වර්ග නිපදවන්නත් මේ සල්පියුරික් අම්ලය අවශ්‍ය වෙනවා. අපි ඊළඟට බලමු ඇසිටික් අම්ලය නැත්නම් විනාකිරි ඇයි අපි භාවිත කරන්නේ කියලා. එකක් තමයි පුතේ අපි කවුරුත් දන්නවා ආහාර සැකසීමේදී. ආහාර සැකසීමේදී අපි විනාකිරි භාවිත කරනවා. ඒ වගේම රබර් කිරි මුදවන්නත් මේ ඇසිටික් අම්ලය යොදා ගන්න. ඡායාරූප පටල නිපදවන්න, කඩදාසි කර්මාන්තයේදී, පේෂ කර්මාන්තයේදී කෘතිම නූල් නිපදවන්නත් මේ ඇසිටික් අම්ලය අවශ්‍ය වෙනවා. එතකොට අපි කතා කරා මෙන්න මේ අම්ල හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, සල්පියුරික් අම්ලය සහ ඇසිටික් අම්ලය මොන වගේ කාර්යයන් සඳහාද භාවිත වෙන්නේ කියලා. අපි ඊළඟට කතා කරමු දරුවනේ භෂ්ම පිළිබඳ. භෂ්ම අපි නිවසේදී නම් භෂ්ම හඳුනගන්න භාවිත කරන්නේ පුංචි සංසිද්ධිය. ඒ තමයි අතින් ස්පර්ශ කරලා බලන. ඇඟිලි තුඩු වලින් ස්පර්ශ කරලා බැලුවම අපිට සෙවල ගතියක් දැනෙනවනම් අන්න ඒ රසායනික සංයෝග අපි සරලව හඳුනගත්තා භෂ්ම කියලා. හරියට සබන්, හුණු දියර, අලු දිය කරපු ජලය, දත් බෙහෙත් මේවා අතින් ඇල්ලුවම සෙවල ගතියක් දැනෙන. මෙන්න මේ සෙවල ගතිය නිසා අපි හඳුන්වනවා මෙන්න මේ වගේ තියෙන්නේ භාෂ්මික සංයෝග කියලා. හැබැයි පාසල් විද්‍යාගාරයේදී අපිට මේවා අතින් ස්පර්ශ කරලා කියන්න බැහැ. භෂ්මයක් කිය. අපි පාසල් විද්‍යාගාරයේ තියෙන අම්ල භෂ්ම අතින් ස්පර්ශ කරලා බලන්නේ නැහැ. එහෙමනම් මෙන්න මේ පාසල් විද්‍යාගාරයේ තුල තියෙන භෂ්ම අපි කොහොමද හඳුනගන්නේ? නේද පුතේ? අන්න ඒකට අපිට ඒ වගේ තියෙන රසායනික සූත්‍රය භාවිත කරන්න පුළුවන්. රසායනික සූත්‍රය අනුවත් අපිට භාවිත කරන්න පුළුවන්කම තියෙනවා, හොයාගන්න පුළුවන්කම තියෙනවා භෂ්ම කියන්නේ මොනවද කිය. එහෙම හොයාගන්නකොට අපිට වැදගත් වෙනවා ඒ රසායනික සූත්‍රයේ අවසානයේදී කියවෙනවා හයිඩ්‍රොක්සිල් නේ, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්, ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්. මෙන්න මේ හයිඩ්‍රොක්සයිඩ් කියවෙනවා. එහෙම නැත්නම් රසායනික සූත්‍රයේ අවසානයේ OH කියලා ඛණ්ඩයක් තියෙනවා. දැන් අපි ගත්තොත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් NaOH, පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් KOH, ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් NH4OH. මෙන්න මේ රසායනික සූත්‍රයේ මේ OH ඛණ්ඩය අනුව අපිට භෂ්මයක් වෙන් කර හඳුනගන්න පුළුවන්කම තියෙනවා. අපි බලමු කොහොමද මේ භෂ්මයක් අර්ථ දක්වන්නේ කියලා. ජලීය ද්‍රාවණයකදී, ඒ කියන්නේ පුතේ ජලයේ දිය වෙලා, හයිඩ්‍රොක්සිල් අයන OH ඍණ අයන සාන්ද්‍රණය ඉහළ නන්වන්න පුළුවන් රසායනික සංයෝග අපි හඳුන්වනවා භෂ්ම කියලා. ජලයේ දිය වෙලා ජලීය ද්‍රාවණයේදී OH ඍණ අයන සාන්ද්‍රණය ඉහළ නන්වන රසායනික සංයෝග අපි භෂ්ම විදිහට හඳුන්වන. අපි උදාහරණයක් ගමු මෙහෙම. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් NaOH. රසායනික සූත්‍රය මොකද්ද? NaOH. මෙන්න මේ NaOH වතුරේ ජලයේ දිය වෙලා Na ධන අයන සහ OH ඍණ අයන බවට පත් වෙනවා. අන්න එහෙනම් ජලීය ද්‍රාවණයකදී OH ඍණ අයන සාන්ද්‍රණය වැඩි වෙනවා. මෙන්න මේ OH ඍණ අයන සාන්ද්‍රණය වැඩි වෙන නිසා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් බාෂ්මයක් විදිහට අපි සලකන ජලීය ද්‍රාවණයකදී OH ඍණ අයන නිදහස් කිරීමේ තියෙන හැකියාව අනුව අපි බාෂ්මත් කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි ප්‍රබල බාෂ්ම සහ දුබල බාෂ්ම. ජලීය ද්‍රාවණයකදී පූර්ණ ලෙස අයනීකරණය වන බාෂ්ම ප්‍රබල බාෂ්ම ලෙස අපි හඳුන්වනවා. ජලීය ද්‍රාවණයකදී පූර්ණ ලෙස අයනීකරණය වෙන පූර්ණ ලෙස අයනීකරණය වෙලා OH ඍණ අයන සාන්ද්‍රණය වැඩි කරනවා නම් ඒවා ප්‍රබල බාෂ්ම. උදාහරණයක් ගත්තොත් අපි මෙහෙම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් NaOH. NaOH වතුරේ ජලයේ දිය වුණාම Na ධන අයන සහ OH ඍණ අයන බවට පත් වෙනවා. අපි තවත් උදාහරණයක් ගමු. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් KOH. KOH ජලයේ දිය වෙලා K ධන අයන සහ OH ඍණ අයන බවට පත් වෙනවා. අන්න එහෙනම් පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ බාෂ්මයක්, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ ප්‍රබල බාෂ්මයක්. දුබල බාෂ්ම. දුබල බාෂ්මයක් කියන්නේ දරුවනේ ජලීය ද්‍රාවණයකදී භාගික වශයෙන් අයනීකරණය වන බාෂ්ම. ජලීය ද්‍රාවණයකදී භාගික වශයෙන් අයනීකරණය වන බාෂ්ම දුබල බාෂ්ම විදිහට අපි හඳුන්වනවා. උදාහරණ තමයි පුතේ ඇමෝනියා ද්‍රාවණය NH4OH. මෙන්න මේ ඇමෝනියා ද්‍රාවණය දුබල බාෂ්මයක්. ඊළඟට අපි බලමු මේ බාෂ්ම වල තියෙන ගුණ මොනවද කියලා. බාෂ්ම වලත් ගුණ කිහිපයක් අපිට හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි පුතේ අතින් ස්පර්ශ කළ විට සබන් වැනි ලිස්සන ගතියක් තියෙනවා නම් ඒවා අපි හඳුන්වනවා බාෂ්ම කියලා. ඒ වුණාට විද්‍යාගාරයේ තියෙන බාෂ්ම වර්ග නම් පුතේ අතින් ඇල්ලීමෙන් අපි වළකින්න ඕනි. තව එක ලක්ෂණයක් තමයි බාෂ්ම වලට පුළුවන් අම්ල සමග ප්‍රතික්‍රියා කරලා ලවණය සහ ජලය සාදා. අපි උදාහරණයක් ගමු මෙහෙම. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් NaOH කියන බාෂ්මයට අපි දානවා සල්ෆියුරික් කියන අම්ලය H2SO4. එතකොට හැදෙනවා සෝඩියම් සල්ෆේට් සහ ජලය. අන්න එහෙනම් අම්ල බාෂ්ම සමග ප්‍රතික්‍රියා කර ලවණය සාද. මොකද මේ ලවණය සෝඩියම් සල්ෆේට් කියන්නේ ලවණි. තවත් එක ලක්ෂණයක් තමයි බාෂ්ම වලට රතු ලිට්මස් කැබැල්ලක් දැම්මොත් ඒ රතු ලිට්මස් කැබැල්ල නිල් පාට කරන්න පුළුවන්. බාෂ්මික ද්‍රාවණ සාදන්න, බාෂ්මික ද්‍රාවණ සොයා ගන්න අපිට මේ ලිට්මස් ක්‍රියාව වැදගත් වෙනවා. ඒ වගේම තමයි පුතේ බාෂ්ම වලින් බාෂ්ම අතරින් ජලයේ හොඳින්ම දියවෙන බාෂ්ම අපි හඳුන්වනවා ක්ෂාර විදිහට. ක්ෂාර ලෙස හඳුන්වන උදාහරණ තමයි පුතේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්, ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්. මේවා ගත්තම ජලයේ හොඳින්ම දියවෙන. ඒ නිසා තමයි අපි මේවට ක්ෂාර විදිහට නම් දෙන්නේ. ඊළඟට අපි බලමු මේ බාෂ්ම භාවිත කරන්නේ මොකටද කියලා. එකක් තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල භාවිත අපි ඉස්සෙල්ම කතා කරමු බලන්න. සබන්, කඩදාසි, කෘතිම සේද සහ සායම් වර්ග නිපදවන්න මේ බාෂ්ම භාවිත කරා. ඒ වගේම විද්‍යාගාර පරීක්ෂණ වලදී, රසායනාගාර කටයුතු වලදී ප්‍රබල බාෂ්මයක් විදිහටත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් භාවිත කරනවා. පෙට්‍රෝලියම් නිෂ්පාදන පිරුපහදු කිරීමේදීත් මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන භෂ්මය භාවිත කරන. ඊළඟට බලමු අපි මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් භාවිතයට ගන්න අවස්ථා මොනවද කියලා. උදරයේ ඇතිවන ආම්ලික ගතිය. අපි කියන්නේ පුතේ ගැස්ට්‍රයිටිස් කියලා. මෙන්න මේ ගැස්ට්‍රයිටිස් ඇති වෙන්නේ අපේ ආමාශයේ HCL සාන්ද්‍රණයේ වැඩිවීම නිසානේ. මේ HCL වල තියෙන ආම්ල ගතිය අපි උදාසීන කරන්න නැති කරන්න දෙනවා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්. නැත්තම් අපි කියනවා මිල්ක් ඔෆ් මැග්නීසියා භාවිතයට ගන්න. ඒ වගේම මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් සීනි කර්මාන්තයේදී උප්පැනි සංසුද්ධ කිරීමටත් භාවිතයට ගන්න පුළුවන්කම. ඊළඟට දැන් අපි පාඩම අපේ අධ්‍යයනය කරන්න පහසු වෙන්න පුතේ අම්ල භෂ්ම සහ ලවණ කියලා කොටස් තුනකට බෙදුවනේ. දැන් අපි බලමු එහෙනම් ලවණයක් කියන්නේ මොකක්ද කියලා. මේ ලවණ කියන වචනේ ඕගොල්ලන්ට නුහුරු වුණාට අපි එදිනෙදා ජීවිතයේදී බහුලව භාවිත කරන ලවණක් තියෙන නේද? ලුණු කියන්නේ එහෙම එකක්. සෝඩියම් ක්ලෝරයිඩ් ලවණයක්. මෙන්න මේ ලවණ හැදෙන්නේ කොහොමද? අම්ලයක් සහ භෂ්මයක් එකිනෙක ප්‍රතික්‍රියා කරලා හදනවා පුතේ ලවණය සහ ජලය. අපි උදාහරණයක් ගමු. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන භෂ්මයට අපි එකතු කරනවා හයිඩ්‍රොක්ලෝරික් කියන අම්ලය. එතකොට හැදෙනවා සෝඩියම් ක්ලෝරයිඩ් සහ ජලය NaCl. අන්න පුතේ අම්ලයෙන් ආපු ඍණ අයනයයි භෂ්මයෙන් ආපු ධන අයනයයි දෙක එකතු වෙලා හදන්නේ ලවණය. දැන් අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් කියන්නේ භෂ්මය, භෂ්මයෙන් එන්නේ පුතේ එන්නේ ධන අයනය. HCl කියන්නේ අම්ලය, අම්ලයෙන් එනව Cl ඍණ අයනය. එහෙනම් භෂ්මයෙන් එන ධන අයනයයි අම්ලයෙන් එන ඍණ අයනයයි එකතු වෙලා හදනවා ලවණය. අපි තව උදාහරණයක් බලමු. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් KOH. අපි එකතු කරනවා HCl හයිඩ්‍රොක්ලෝරික් කියන අම්ලය. එතකොට හැදෙන්නේ පුතේ පොටෑසියම් ක්ලෝරයිඩ්. ඇයි ඒ? භෂ්මයෙන් එන පොටෑසියම් ධන අයනයයි අම්ලයෙන් එන Cl ඍණ අයනයයි දෙක එකිනෙක ප්‍රතික්‍රියා කරලා හදනවා පොටෑසියම් ක්ලෝරයිඩ් සහ ජලය. අන්න එහෙනම් අම්ලයක් සහ භෂ්මයක් එකිනෙක ප්‍රතික්‍රියා කරලා තමයි මේ ලවණය සාධාරණ. එතකොට එකතු වෙන අම්ලය සහ භෂ්මය අණුව හැදෙන ලවණයේ ಗುಣ තීරණය වෙනවා. අපි දන්නවනේ දැන් අම්ල වර්ග දෙකක් තියෙනවා, ප්‍රබල අම්ලයි දුබල අම්ලයි. භෂ්ම වර්ග දෙකක් තියෙනවා, ප්‍රබල භෂ්මයි දුබල භෂ්මයි. එතකොට ලවණය හැදෙන්න එකතු වෙන අම්ලයයි භෂ්මයයි දෙකම ප්‍රබල නම් සෑදෙන ලවණය උදාසීන ගති තමයි දක්වන්නේ. සෑදෙන ලවණය උදාසීන ගති දක්වන. ඒ වගේම ප්‍රබල අම්ලයකට දුබල භෂ්මයක් එකතු වුණොත් සෑදෙන ලවණයට ආම්ලික ගති තියෙන. ඇයි ඒ? අම්ලය ප්‍රබලයි. ඒ නිසා සෑදෙන ලවණයට තියෙන්නේ ආම්ලික ගති. අපි හිතුවොත් මෙහෙම ප්‍රබල භෂ්මයයි දුබල අම්ලයයි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රබල භෂ්මයක්, දුබල අම්ලය ඇසිටික්. ඔය දෙන්න එකතු වෙලා හදන ලවණයට තියෙන්නේ භාෂ්මික ගති ගුණ. ඒ වගේම දුබල අම්ලයක් සහ දුබල භෂ්මයක් එකතු වුණොත් දෙන්නම දුර්වලයිනේ. අන්න ඒ නිසා ඇතිවන ලවණයේ නැවත වතාවක් උදාසීන ගති පෙන්වනවා. අන්න පුතේ ලවණ හැදෙන්න එකතු වන අම්ලය සහ භෂ්මය අණුව ඒ සෑදෙන ලවණයේ ගතිගුණ තීරණ වෙනවා. ඒ වගේම පුතේ ලවණ වලට හඳුනා ගන්න පුළුවන් පොදු ගතිගුණ කිහිපයකුත් තියෙනවා. මොනවද මේ? එකක් තමයි ලවණ ස්ඵටික රූපී. ඒ කියන්නේ කැට ආකාරයෙන් තියෙන. ඝන සංයෝග බොහොමයක් ලවණ ජලයේ දිය වෙනවා. ඒ වගේම ලවණවල ඉහළ ද්‍රවාංක තාපාංක දකින්න හම්බ වෙන. ලවණයේ ජලීය ද්‍රාවණය තුලින් විදුලිය ගමන් කරන්න පුළුවන්කම තියෙන. අපි ඊළඟට මෙන්න මේ ලවණවල භාවිත අවස්ථා කිහිපයක් බලමු. සෝඩියම් ක්ලෝරයිඩ් අපි හැමෝම දන්න ලවණේ. ගෙදර තියෙන ලුණු කියලා අපි හඳුන්වන්නේ. එහෙනම් අපි ලුණු භාවිත කරනවා පුතේ ආහාර පිළියෙල කිරීමේදී ආහාර රසකාරකයක් විදිය. ඒ වගේම ආහාර කල් තබා ගන්නකොට පරිරක්ෂකයක් විදිහට භාවිත කර. ලුණු දෙහි දානකොට කරවල වේලනකොට ආහාර පරිරක්ෂකයක් විදිහටත් මේක භාවිත කරන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට ලුණු ආයි භාවිත කරන පුතේ ක්ලෝරීන් ඊළඟට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිපදවන්න ඒ වගේ කර්මාන්ත සඳහාත් මේ සෝඩියම් ක්ලෝරයිඩ් භාවිත කරන. ඊළඟට බලමු පුතේ කොපර් සල්ෆේට් කියන ලවණය ගැන. කොපර් සල්ෆේට් අර විද්‍යාගාරයේ තියෙන නිල් පාට කැට කොපර් සල්ෆේට්. මෙන්න මේ කොපර් සල්ෆේට් භාවිත කරනවා අපි කෘෂිකාර්මික කටයුතු වලදී දිලීර නාශකයක් විදිහට. ඒ වගේම රසායනික ප්‍රතිකාරක හදන්න, يعني බෙනඩික් සහ පේලින් ද්‍රවණ හදන්නත් කොපර් සල්ෆේට් භාවිත කරන. විදුලි ලෝහාලේපනයේදී හා සායම් කර්මාන්තයේදීත් මේ කොපර් සල්ෆේට් භාවිත කරන්න පුළුවන්කම. එහෙනම් දුවේ පුතේ මම අද ඔයගොල්ලන්ට කතා කළේ 11 වසර පෙළපොතේ 7 පාඩම නැත්නම් 7 ඒකකය වන අම්ල භෂ්ම සහ ලවණ කියන පාඩම. එතකොට මේ පාඩමේ සම්පූර්ණ පාඩම අද දින ප්‍රෝග්‍රෑම් අපිට වැඩසටහනෙන් කතා කරලා ඉවර කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මෙන්න මේ අම්ල භෂ්ම සහ ලවණ කියන්නේ මූලික වශයෙන් මොනවද කියලා ඔයගොල්ලන්ට මම මේ අද වැඩසටහනේදී හඳුන්වා දුන්නා. එහෙනම් තවත් මේ වගේම වැඩසටහනකින් ඉතිරි පාඩමට අදාළ කොටසත් රැගෙන මම ඔයාලව හමු වෙන්නම්. එහෙනම් එතෙක් ඔබ සියලු දිනාටම සුබ දවසක් වේවා. ආයුබෝවන්.